එළඟට ගරු ලක්ෂ්මණියාප අභිවදන මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා, එතුමාගෙන් අභාවයෙන් අපේ දිස්ත්‍රික්කයටත් එවැගේම සමස්ත ලංකාවේ වමේ දේශපාලනයටත් විශාල හිඩසක් ඇති වුණා. ඔහු මා අඳුරගත්තේ 1988 ප්‍රථම පළාත් සභාවේ තරඟ කරපු අවස්ථාවේ. 1988 මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම වාමාංශික දේශපාලන පක්ෂත් තමයි 1988 පළාත් සභා මැතිවරණයට තරඟ කරේ. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ අමාරු ත්‍රස්තවාදයට මුහුණ දීලා මේ රටේ බලය බෙදීමේ කියන ප්‍රධාන සාධකය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ සම්මත කරපු අවස්ථාවේ, ඒ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා බලය බෙදීම සඳහා පළාත් සභා ඇතිකිරීමේදී මේ රටේ තුල විශාල භීෂණයක් ඇති වුණා. ඒ භීෂණය තුල විශාල වශයෙන් මිනිස් ජීවිත ඝාතනයට පත් වුණා. අනාරක්ෂිත බවක් මේ රටේ ඇති වුණා. ඒ අනාරක්ෂිත බව තුල වුණත් ඔහු දරපු මතය සඵල කරන්න, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වාමාංශික ව්‍යාපාරය දරපු මතය සපත කරන්න ඒ අවස්ථාවේදී ඔහු දකුණු පළාත් සභාවට තරඟ කරනවා. දකුණු පළාත් සභාවට තරඟ කරලා ඉතාමත්ම අමාරු කාල පරිච්ඡේදයක් දේශපාලනේ ඔහු කටයුතු කරගෙන ගියා විතරක් නෙවෙයි, පළාත් සභාව තුළදී ඔහු විශාල සේවයක් කිරීමට විශාල සටනක් දුන්න පළාත් සභාවේ. එදා එවකට මහ ඇමති එම්.එස්. අමරසිරි මැතිතුමාත් සමග බොහොම සමීපව වමේ දේශපාලනය වුණත් එතුමා කටයුතු කරලා සංවර්ධන ක්‍රියාදාමය වගේම ඒ බලය බෙදීම සඳහා ස්ථාපිත වූ කාරණයේදී ඔහු ඉතාමත්ම හොඳින් තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරපු කෙනෙක්. ඊට පස්සේ 1994 පාර්ලිමේන්තුවට, ප්‍රථම පාර්ලිමේන්තුවට අපි පත් වුණ එකට, අපි 1994 මේ පාර්ලිමේන්තුවේ පළමෙන්ම ආපු මන්ත්‍රීවරු හැටියට අපි දෙන්නටම මේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කමක් ලැබුණා. ඔහු ඉතාමත්ම සුළු කාලයක් 2001 ඉඳලා 2004 වෙන කාලේ, 2002 ඉඳලා 2004 වෙන කාලේ විතරයි ඔහු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි වුණේ. ඔහු 3 වෙනි පාර්ලිමේන්තුවත්, ඒ වගේම 5 වෙනි පාර්ලිමේන්තුව, 6 වෙනි පාර්ලිමේන්තුව, 7 වෙනි පාර්ලිමේන්තුව, 8 වෙනි පාර්ලිමේන්තුවෙත් ඔහු මන්ත්‍රීවරයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට, නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඔහුට කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණා. ඔහු ධර්ණ ස්ථාවරය තුළ ඉතාමත්ම තදින් ඉඳපු කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ. මට මතකයි සමහර අවස්ථාවලදී රජයේ අනපනත් ගේනකොට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තියට එකඟ නැති අවස්ථාවලදී ඔහු රජයේ හිටියත් ඡන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව ඔහු එළියට ගියා. මම සමහරලාට එතුමගෙන් අහුවම අපේ පක්ෂයේ ප්‍රතිපත්තියට ඒක පටහැනියි කියලා ඔහු එළියට ගිය පවස්ථා නොඑක අවස්ථාවලදී තිබුණා. එවැනි ස්ථාවරයක ඔහු හිටියා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඔහු විශේෂයෙන්ම බන්ධනාගාර පුනරුත්ථාපන ඇමතිවරයා හැටියට ඉන්නකොට මට මතකයි ඒ අයවැය විවාදවලදී සමහර මන්ත්‍රීවරුන් මේ බන්ධනාගාරය ගැන විතරක් කතා කරනවා. ඔහු කිව්වා මේ බන්ධනාගාරය විතරක් නෙවෙයි, මේකේ කරන සේවයන් 3-4ක් තියෙනවා, ඒක අමතක කරන්න එපා කියලා. ඔහු පෙන්වලා ඔහු අධ්‍යයනයක් කර මේ අමාත්‍යංශය පිළිබඳ අධ්‍යයනයක් කරලා ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරේ මේ බන්ධනාගාර ගත වෙන අයගෙන් 98.2% අවුරුදු 5ට වඩා අඩු දඬුවම් ලබන අය කියලා. ඔහු විග්‍රහයක් කරා ඒකෙන් තමයි බන්ධනාගාරේ පිරලා තියෙන්නේ. ඒ 98.2% ප්‍රමාණයක් බන්ධනාගාර ගත වෙලා තියෙන අයට වෙනත් ක්‍රියාවක් අපි පටන් ගත්තොත් ඔවුන්ගේ පුනරුත්ථාපනය කරන්න, ඒ වගේම ඔවුන්ට බන්ධනාගාරයෙන් පිට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ සභාවට කිව්වා. එයිනුත් උන් සඳහන් කරා විශේෂයෙන්ම 60% ප්‍රමාණයක් නැවත නැවතත් බන්ධනාගාරවලට එනවා කියලා ඒ 98. ඒ වගේම 55%ක් විශේෂයෙන්ම අවුරුදු දහයට වඩා දඩුවම් ලබනයි හිටියනම් ඒ ඉන්න අය අවුරුදු 10ට වඩා දඩුවම් ලැබුවට පස්සේ නැවත බන්ධනාගාරයට එන්නේ නැහැ කියලා. ඒතොර එවැනි අධ්‍යයනයක් කරා බන්ධනාගාරය පිළිබඳ. ඒ කාලය තුන තමයි අර වටරක පුනරුත්ථාපන විශේෂයෙන් පාසල පිහිටව. ඒ කියන්නේ බන්ධනාගාර පාසල. බන්ධනාගාර පාසලෙන් එතුමා මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළ පෙන්නවා මේ බන්ධනාගාරගත වෙන අය විශේෂයෙන්ම අධ්‍යාපනය ඒ අඩු අය. අටට වඩා අධ්‍යාපනයේ පාසලේ අටට වඩා ගියපු නැති අය අටවෙනි පන්තියට. ඒ නිසා අනිත් අය උසස් අධ්‍යාපනයේ තියෙන අය බන්ධනාගාරත් වෙලා තියෙනවා නම් ඒ අය උසස් අධ්‍යාපනයේ සඳහා ලබල දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කර වීම පිළිබඳ. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳ හොඳ දැනුමක් තිබිච්ච ඉතාමත්ම කැපවීමෙන් ක්‍රියා කරපු කෙනෙක් මේ පාර්ලිමේන්තුව තුළ එතුමා කටයුතු කරපු කාලය තුළ එතුමාගේ අදහස් ප්‍රකාශ කරේ හොඳ අධ්‍යයනයකින් යුතුව. ඒ වගේම රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරා. දකුණට මාතරට උතුරෙන් මේ තරුණයෝ ගෙනල්ලා මාතර විශේෂයෙන් දකුණේ තරුණෙත් එක්ක සම්බන්ධ කරා. එතුමාගේ තිබුණයි දැක්ම. ඒ විතරක් නෙමෙයි මට මතකයි මම මේ ගිය සතියේ මුලතිව්වල ගියපු අවස්ථාවේ අපේ දේශපාලන කටයුතු වලට ඒ කාලේ පුනරුත්ථාපනය කරපු තරුණ දෙන්නෙක් හම්බුණා. එන් එක්කෙනෙක් විශේෂයෙන්ම බුද්ධිංශේ සමාජිකයෙක්. ඔහුගෙන් මම අහුවා මොන කාලයේද මේ බන්දරාගාර පුනරුත්ථාපනය වුණේ කියලා. ඔහු සඳහන් කළා මේ පුනරුත්ථාපනය වුණේ 2013-14 තමයි අපේ හොඳම කාලය කියලා. ඒ කාලය ඇතුළත බන්දරාගාරය තුළ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම ඒ පුනරුත්ථාපන කඳවුර තුළ අධ්‍යාපන කටයුතු කරා කියලා. දැන් ඒ තරුණයාගෙන් මම අහුවාම ඒ තරුණයා කිව්වා මම දැන් සිංහල ගුරුවරයෙක් හැට වැඩ කරනවා කියලා. එතකොට ඒ වගේ පහසුකමක් සලසලා දෙන්න පුළුල් දැක්මක් තිබුණා. ඒ වගේම මූදුකොටි සංවිධානයේ රැඳවියෙක් හම්බුණා. ඔව් කිව්වේ ඒ කාලේ තමයි අපේ පුනරුත්ථාපනය කෙරුණේ. එතකොට ඒ අය සාමාන්‍ය සමාජයේ සමාජගත වෙලා තියෙනවා. එතකොට ඒ වගේ දැක්මක් ඇතුව වැඩ කරපු විශේෂයෙන්ම ඇමතිවරයෙක් හැටියට ඔහු අපි අඳුරගත්තා. ඒ නිසා චන්දසේ ගද්දිරි මැතිතුමාට දේශපාලන දර්ශනයක් තිබුණා. ඒ වගේම වැඩපිළිවෙලක් තිබුණා, දැක්මක් තිබුණා. එනිසින් එවැනි දේශපාලනඥයෙක්ගේ අභාවය අපිට විශාල පාඩුවක්. ඒ වගේම ඔහුට සබහාධර්මයේ දැනුමක් දුන්නේ නැකෝ වෙලාවකවත්. විශේෂයෙන් බෝම්බේ පුපුරන වෙලාවේ ගොඩපිටියේ ඔහු ඔහුගේ ජීවිතේ බේරුණා. මට මතකයි 1988 අපි පළාත් සභාවේ ඉන්න අවස්ථාවේ මිරිස්සේදී අපේ ගමනක් අපි ගාල්ලට ප්‍රවාහනය කරේ ආරක්ෂාව මැද. එතෙන්දී ගාල්ලේදී බෝම්බයක් පිපිරුවානේ මිරිස්සේදී. ඒකෙනුත් ඔහු බේරුණා. ගාල්ලේ නගර සභාවේ බෝම්බයක් පිපිරුවා. ඒකෙනුත් ඔහු බේරුණා. ඒ නිසා සභාධර්මයේ නෙමෙයි ඔහුට දනුවා දුන්නේ. ඔහු අසනීපයකින් මේ තත්ත්වයට පත් වුණේ. ඒ නිසා ඔහුගේ සේවා කාලය තුළ මේ පාර්ලිමේන්තුවටත් විශේෂයෙන්ම මේ රටටත් කරපු සේවය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අපිට විශේෂයෙන්ම අපි දේශපාලන මත දෙකක හිටියා. නමුත් ඔහු පුජ්‍යලිකව දේශපාලනයේදී පුජ්‍යලිකව ඉලක්ක කරගෙන කටයුතු කරේ නැහැ. ඔහු ප්‍රතිපත්ති ඉලක්ක කරගෙන කටයුතු කරේ. කවදාවත් පුජ්‍යලිකව දේශපාලන මඩගැහිමක් කරේ නැහැ. ඒ නිසා ඔහුට ඔහුගේ දර්ශනය තාමත් පැහැදිලි දර්ශනයක් තිබුණු දේශපාලනඥයෙක්. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ඔහුගේ අභාවය අපිට රටට විශාල පාඩුවක්. ඒ නිසා මේ අවස්ථාවේදී එතුමාගේ දයාබර බිරිඳට, දුවරුන්ට, ඒ වගේම බෑණාවරුන්ට පෞද්ගලිකව මගේ ශෝකයත් ප්‍රකාශ කරමින් චන්දසිරි ගල්දීර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නිරෝෂන් ප්‍රේමරත්න මැතිතුමා.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. අපේ රටේ දේශපාලනයේ හිටපු ඉතාමත් කෘතහස්ත දේශපාලනඥයෙක්, ඒ වගේම අපේ රටේ දේශපාලනයේ හිටපු මහත්මා ගති සහිත පිරුණු මිනිසෙකුගේ පිළිබඳව අද කතා කරන දවසේ මාතර දිස්ත්‍රික් දේශපාලනයේ හිටපු ආදරණීය දේශපාලන චරිතයක් වන චන්දසිරි ගයිදීර මැතිතුමන් පිළිබඳව වචන කීපයක් කතා කරන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, මාතර දේශපාලනයයි කොමියුනිස්ට් පක්ෂයයි කියලා කියන්නේ හරියටම වැවයි වැවයි වැව් බැම්මයි වගේ. වැව කොයිතරම් වැව් බැම්ම ආරක්ෂා කරනවද කොමියුනිස්ට් පක්ෂයේ ඇත්තම හයිය තිබුණේ මාතර. මාතර කොමියුනිස්ට් හයිය ඇතුලේ අවසාන වශයෙන් චන්දසිරි ගයිදීර මැතිතුමන් සමුගෙන යනකොට අපේ රටේ දේශපාලන ඇතුලේ ගයිදීර මැතිතුමා මා විශ්වාස කරනවා ඉතුරු කරලා ගියපු බොහෝ දේවල් තව කාලයක් බොහෝ දෙනා පාවිච්චි කරාවි සහ ඒව කතා කරාවි කියලා මම විශ්වාස කරනවා. ගෛදිර මැතිතුමාට මුලින්ම හම්බ වෙන්නේ 2015 අවුරුද්දේ මහමැතිවරණ කාලය ඇතුලේ. මම දේශපාලනයේට නවකෙක්, අලුත් මුහුණක්, අලුත් මිනිහෙක්. මට මතකයි මාතර දේශපාලනයේ මම කවුරුත්ම දේශපාලනඥයෝ අඳුරන්නේ නැති වෙලාවක ගෛදිර මැතිතුමා මුලින්ම මගේ මැතිවරණ ව්‍යාපාරය එක දවසක් හම්බුණාට පස්සේ මගේ එතුමන් එක කතා කළා. එතුමන් මට කිව්වේ මම මේ සැරේ ඉල්ලන්න නෙමෙයි හිටියේ කියලා. මම මේ සැරේ ඉල්ලන්න නෙමෙයි හිටියේ, නමුත් ඉල්ලන්න වුණා. මැතිවරණ ව්‍යාපාරවල මට තරංගයක් දැනුනේ නැහැ, තරංගයක් ගැන අපිට හිතලා තිබුණේ නැහැ. මං වගේම මා විශ්වාස කරනවා ඒකේ මහා තරංගයක් නොකරගත් අපේක්ෂකෙක් තව අපේක්ෂකෙ හිටියේ නම් මේ අතරින් තවත් කෙනෙක් තමයි ගෛදිර මැතිතුමා. මට මතකයි ජයග්‍රහණයෙන් පස්සේ හරියටම 2015 අගෝස්තු 17 වෙනිදා මට මේ ජයග්‍රහණය මගේ ජීවිතේ පළවෙනි දේශපාලන ජයග්‍රහණය නිසා මට වෙනසක් දැනුණා. ඒක අපූර්වත්වයක් තිබුණු මගේ ඇතුලේ. ගෛදිර මැතිතුමා බොහොම සරල සාමාන්‍ය අර මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු මිනිහාම මම එදා ජයග්‍රහණයෙන් පස්සේ දවසෙත් මම දැක්කා. ගරු කථානායකතුමනි, මම විශ්වාස කරනවා ගෛදිර මැතිතුමා කියන්නේ පිරිච්ච මිනිහෙක්. ඔහුට දැනුම තිබුණා. ඔහුට දැනුම තිබුණා, දැනුම වගේම ඔහුට අවබෝධයක් තිබුණා. ඔහු දන්න දේ ඇතුලේ හැබැයි හිර වුණේ නැහැ. ඔහුට අවබෝධය කොයිතරම් තිබුණත් ඔහු දන්නවා කියන කැඟෙව්වෙත් නැහැ. ඔහු අවබෝධය කියලා පෙන්වුවෙත් නැහැ. දැනුමටයි අවබෝධයටයි දෙකටම හිර නොවි බුද්ධියෙන් වැඩ කරපු දේශපාලනඥයෙක් මම දැක්කා චන්ද්‍රසිර ගෛදිර මැතිතුමා ඇතුලේ. මම විශ්වාස කරනවා මේ මොහොතේ විවිධ මත තියෙන මිනිස්සු 225ක් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ. ගෛදිර මැතිතුමා කියන්නේ වෙනත් මතවාදයක්, දමිළ ජනතාව සම්බන්ධයෙන් ඔහුට තිබුණේ වෙන මතයක්. ඒ මතය කවදාවත් ඔහු වෙනස් කළේ නැහැ. ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් ඔහු ඒක වෙනස් කරගත්තේ නැහැ. මම විශ්වාස කරනවා ගෛදිර මැතිතුමාලා 20ක් 30ක් ඕනි කාලයක් මේ පාර්ලිමේන්තුවට. නමුත් හිටපු එකම එක ගජදීරත් අපිට නැති වුණා. ඒ නැති වුණ ගජදීර මහත්තයා ඇතුලේ මම දැක්කා උපතයි මරණයයි අතරේ නියම දිගපළල තේරුම් ගත්ත මිනිස්සෙක් මම එතුමගෙන් දැක්කා. එතුමා ජීවත් වුණේ මරණය දන්නවා කියලා දැනගෙන. එතුමා දැනගෙන හිටියා මැරෙනවා කියලා. මම මේ පාර්ලිමේන්තුවේ දැකලා තියෙනවා එතුමා මේ ශෝක යෝජනා ගෙනාපු දවස්වල විවිධ හිටපු මන්ත්‍රීවරු පිළිබඳව ශෝක ප්‍රකාශ කරන ආකාරය. එතුමන් දැනගෙන හිටියා මේ පාර්ලිමේන්තුවේ එතුමන් ගැනත් කවදා හරි කතා කරයි කියලා. මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, චන්ද්‍රසිරි ගෛදිර කියන්නේ පොතක්, ඇත්ත වශයෙන්ම පොතක්. එතුමන්ගේ මාතර දේශපාලනතුළු මම විවිධ දේවල් එතුමන් ගැන අහලා තියෙනවා. ජීවිතයේ දේශපාලනයේ බියකරුම කාලයක් තිබුණා, යුද්ධයටත් වඩා බියකරු කාලයක්, භීෂණ යුගය. භීෂණය වගේ ප්‍රතිභීෂණයක් ක්‍රියාත්මක වුණා මේ රටේ. ඒකෙන් මැරිච්ච, තැලිච්ච, පොඩි වෙච්ච මිනිසුන්ට පිටක් වෙන්න හිටපු නීතිතිවරෙක් හිටියේ චන්ද්‍රසිරි ගෛදිර මැතිතුමා. මට මතකයි මේ දෙනියාවේ මොරෝක පැත්තේ තිබිච්ච උසාවි වලට ඒ පැත්තේ මිනිසුන්ට ගරු කථානායකතුමනි තේවත්තෙන් ටවුන් එකට එන කිලෝමීටර් 6ක් 7ක් එන්න ඕන පයින් තේවතු වලින් බඩගාගෙන. එහෙම මිනිසුන්ට සරණක් වෙච්ච ආදරණීය චරිතයක් හිටිය ගෛදිර මැතිතුමා. ගෛදිර මැතිතුමා මේ මෝරපු මිනිහෙක් වුණාට පැහිච්ච මිනිහෙක් වුණේ නැහැ කවදාවත්. එතුමන් පාර්ලිමේන්තුවේ ඉඳලා පාර්ලිමේන්තුවේ 2001 2004 කාලේ පාර්ලිමේන්තුවේ ඉන්න බැරි වුණා. හැබැයි එතුමන් දේශපාලන අවශ්‍යතාවයේ මත මාතර මහනගර සභාවට ඉල්ලුවා. මාතර මහනගර සභාවේ අපේක්ෂකයෙක් විදිහට ඉල්ලුවා. එතකොට මාතර මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් කරහිද්දීට වැඩ කළා පාර්ලිමේන්තුවෙන් ගියපු මන්ත්‍රීවරයෙක් විදිහට ඇතිලා. ඊට පස්සේ ආයෙත් ඇමතිවරයෙක් විදිහට වැඩ කළා. මම විශ්වාස කරනවා මේ රටේ ඉතාමත් අත්‍යවශ්‍ය කාලයක් වුණා යුද්ධෙන් පස්සේ පුනරුත්ථාපන කාලේ. මම විශ්වාස කරනවා අතිශය උත්තරීතර මනුෂ්‍යත්වයේ තියෙන මිනිහෙක් අතට බන්ධනාගාරය ඒ මොහොතේ බන්ධනාගාර අමාත්‍ය ධූරය ලැබීම මම විශ්වාස කරනවා මේ රටේ අහිංසක දමිළ සහෝදරයන්ගේ වාසනාවක් කියලා. එතුමන්ට තවත් මිනිහෙකුගේ පපුව තේරුණා, හරි තෙත විදිහට තේරුණා. එතුමන්ගේ පපුව ළඟම හිත තිබුණා. ඒ නිසා මිනිසුන්ට මිනිසු විදිහට සලකන්න තරම් ගජදීර මැතිතුමාට පුළුවන්කම ලැබුණා. මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ කොමියුනිස් දර්ශනය ගෙනියන්න ගජදීර මැතිතුමාගෙන් පස්සේ මෙතන කවුරුත් නැහැ. මම විශ්වාස කරනවා ඒ මතවාදයට මේ පාර්ලිමේන්තුවේ තිබුණු අවසන් ඉඩත් නික්මුණා. නමුත් මාතර දේශපාලන ඇතුලේ බින්දු වීරසිංහල, වීරසුමනේ වීරසිංහල, ඒ වගේම රංජිත් යසරත්නල අලුත් දේශපාලන පිම්මක් හදාගෙන ඔවුන් ගජදීර මැතිතුමන්ගේ දේශපාලන ඉදිරියට ගෙනෙනවා මාතර මිනිසුත් එක්ක. මම විශ්වාස කරනවා ගජදීර මැතිතුමා මේ රටේ දේශපාලන ඇතුලේ එතුමන් අපිට ඉතුරු කරගෙපු බොහෝ දයක් තියෙනවා. මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුළ විවිධ ප්‍රතිපත්ති මත ගියපු මිනිසු ප්‍රතිපත්ති වෙනස් කරගත් අවස්ථා. සමහර අවස්ථා ප්‍රතිපත්ති වෙනස් වුණා රට වෙනුවෙන්. තමුන්නාසෙත් එක වෙලාවක රට වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කළා ගරු කථානායකතුමා යුද්ධ වෙලාවේ. විවිධ දේවල් මත ප්‍රතිපත්ති වෙනස් වෙච්ච මිනිස්සු අපි දැකලා තියෙනවා. නමුත් චන්ද්‍රසිරි ගෛදිර මැතිතුමා තමන්ගේ රට කියන එක වගේම මිනිහා කියන එකත් අතිශය වැදගත්ය කියන උත්තරීතර මනුෂ්‍යත්වය තුළ ඉඳගෙන හැමදාමත් දේශපාලනය කරපු කෙනෙක් මං ඉතාමත් සතුටු වෙනවා. මම විශ්වාස කරනවා මේ දේශපාලන කාලය තමයි ලංකාවේ දේශපාලනය ඇතුලේ මෙවැනි කාලයක් අය කවදාවත් එන්නේ නැහැ කතානායකතුමා. මේ කාලය ඇතුලේ මටත් මේ දේශපාලන ස්පර්ශ කරන්න මේ පාර්ලිමේන්තුවට එන ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. ඒ එක්කම මාතර දේශපාලනයෙන් චන්ද්‍රසිරි ගයිදිර මහතුමාගේ අන්තිම දේශපාලන පාර්ලිමේන්තු කාලය ඇතුලේ මම එතුමන් එක්ක එකට තරඟ කරපු එතුමන් එක්ක එකට වැඩ කරපු ඉතාමත් ළඟ ඔහුගේ ළඟ සටන් සගයක් විදිහට එතුමන්ට මම ඉතා ඇත්තටම තව බව ගණනාවක් මේ භවය තුළ අපි එතුමන් අපිට දකින්න හම්බ වේවි, ඇසුරු කරන්න හම්බ වේවි. අවසානයේ මා ප්‍රාර්ථනා කරන එතුමන්ට හැමෝම අපි බලාපොරොත්තු වෙන බෞද්ධ විදිහට නිවීම බලාපොරොත්තු වෙන ඒ අති උතුම් වූ නිර්වාණය එතුමන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ පවුලේ සියලු දෙනාට මම ඉතාමත් ඇත්තට මේ මැතිණිය අපි දන්නවා ඒ සහෝ දරුවන් අපි දන්නවා ඔවුන් ඉතාමත් තාත්තාගේ දැකපු දේ මේ සමාජයට බොහෝ සේ තිළිණ කරන්න හදපු මිනිස්සු, මේ රට ගැන ලෝකයට තමන්ගේ ලාංකික විදිහට ලෝකයට යමක් කරන මිනිස්සු, ඒ සියලු දෙනාටත් චන්ද්‍රසිරි ගයිදිර මැතිතුමන්ගේ දරුවන් විදිහට, බිරිඳ විදිහට, ඥාතීන් විදිහට, ඒ සියලු දෙනාටම චන්ද්‍රසිරි ගයිදිර වැනි කෙනෙකුට දුන්න ශක්තියට, ඔබ දුන්න ශක්තියට ඔබට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ ආසන හතේම කොමියුනිස්ට් පක්ෂයේ සියලු ජනතාව වෙනුවෙනුත්, කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරන විවිධ දේශපාලන සියලුම දේශපාලනඥයන් වෙනුවෙනුත් මගේ ගෞරවනීය ප්‍රණාමය එතුමන්ට පිරිනමනවා. එතුමන් කළ මේ රටට කළ සේවය වෙනුවෙන් ප්‍රණාමය පුදු කරමින් එතුමන්ට අති උතුම් වූ නිර්වාණය ලැබේවී ප්‍රාර්ථනා කරමින් මං හෙළනවා.
බොමිසුචේ ගරු මන්තේතුමා, ගරු දිලාන් පෙරළා මහත්මයා,
ගරු කථානායකතුමනි, චන්ද්‍රසිරි ගජදීර අපේ ආදරණීය මිත්‍රයා, අපි නොසිතූ වේලාවක අපාතරින් වෙන්ගුණේ. මෙහෙම කියන්නේ එතුමා බලවත්සර රෝගාතුර හිටියා. එතුමා ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවක එහිදී එතුමා කවුරුත් නොහිතපු විදියට සුවපත් වුණා. ඊට පස්සේ එතුමා බලන්න අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් එතුමාගේ නිවසට ගිය වෙලාවේ එතුමා බොහොම සුවපත් හිටියේ නිසා අපි හිතුවේ නෑ මේ මොහොතේ ඒ පිම්ම පැන්නයින් පස්සේ එතුමා අපාතරින් මෙහෙම සමුගණී කියලා. චන්ද්‍රසිරි ගද්දීර මැතිතුමා පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ කතා කරපු හැම කෙනාම කියපු ඒ හැම කාරණයක් සම්බන්ධ එකඟ වෙමින් එතුමා මා දැන හඳුනගන්නේ 1988 එතුමා කොමියුනිස්ට් පක්ෂයෙන් එක්සත් සමාජවාදී පෙරමුණෙන් පළාත් සභාව තරඟ කරනකොට දෙපැත්තකින් වෙඩි වුණ්ඩ අපි වෙත එල්ල වෙද්දී ආණ්ඩුවේ තුවක්කුවත් දේශීතයිශී ධාතික ව්‍යාපාරයේ හේතුවක්කුත් දෙපැත්තෙන් අපි එල්ල වෙනකොට එතුමා මාතරින් තරඟ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මම බදුල දිස්ත්‍රික්කයෙන් 88 දේශපාලනයට ආපු කෙනෙක්. ඒ නිසා අපි ඊට පස්සේ සමාජවාදී පෙරමුණ තුල එකට දේශපාලනය කරා කාලයක් විවිධ හැලහැප්පි මොස්සේ. ඊට පස්සේ 1993 නැවත මම ඌව පළාත් සභාව විපක්ෂ නායක වෙනකොට එතුමා දකුණු පළාත් සභාවට මන්ත්‍රීන තීරීපත් වෙලා 94 මම එතුමායි දෙදෙනාම පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට එනවා. එතුමාගේ දේශපාලනයේ මම දැක්ක සුවිශේෂම ගුණාංගය තමයි එතුමා ජාතික සමගිය වෙනුවෙන් පෙනී හිටිය පමණක් නෙවෙයි ජාතික ප්‍රශ්නයේදී බලය බෙදා හරීම පාදක කරගෙන තමයි ඒක විසඳුමක් කරන්න ඕනේ කියන මතේ නොසැලී හිටපු කෙනෙක්. ඒ මතේ දිගින් දිගටම නොසැලී හිටපු කෙනෙක් මටත්. ඒ නිසා මේ එතුමාගේ අභාවය දැනෙන්නේ ඒ මතේ ඉන්න තවත් අවශ්‍යම කෙනෙක් අපාතින් විඟුණා කියන කාරණයක් එක්ක. එතුමා මේ මතේ එල්බගෙන හිටියේ රාජ්‍ය නොවන සංවිධානයක තමන්ගේ දූවරුන්ට පුතුන්ට රස්සාව ලොවල දෙන්නවත්, එහෙම නැත්නම් උපදේශකවරයෙක් හැටියට තවත් කෙනෙක් වැඩ කරමින් පඩියට පඩියක් අරගෙන විදේශගත සංචාර ගහන්නවත් නෙවෙයි. එතුමා මේ මතේ එල්බගෙන හිටියේ සැබවින්ම දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ඒ ජාතික ප්‍රශ්නයට විසඳුම බලය බෙදීම කියන කාරණය මත පදනම් වෙච්ච ප්‍රතිපත්තිය ඉඳගෙන. එතුමා ප්‍රතිපත්තිය ආණ්ඩු පක්ෂයෙන්ුණත් හිටියා, විරුද්ධ පක්ෂයෙන්ුණත් හිටියා. ඒ නිසා මම එතුමාම හැමදාම දැක්කේ ඒ අපි විශ්වාස කරන්නා වූ ඒ දේශපාලන දර්ශනය තුළ කෙලින් ඉන්ද්‍රකීලයක් සිටපු ආදරණීය මන්ත්‍රීවරයෙක් හැටියට. අද එතුමාගේ වියෝයි වීම වඩාත් තදින් මට දැනෙන්නේ එතුමා වගේ ඒ දේශපාලන ප්‍රතිපත්තිය තුළ වඩවඩාත් වැඩිපුර ජනතා නියෝජිතයින් ඉන්න ඕන යුගයක එතුමා අප අතරින් වියෝවීම තමයි මට වඩාත් හිතට දැනෙන කනගාටුව. මොකද හේතුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විශේෂම ඩියු ගුණසේකර මැතිතුමා වගේ බෞස්තුත දේශපාලන චරිතවලින් පෝෂණය වෙච්ච ඒ දේශපාලන දර්ශනය තුළ ඉදිරි අවුරුදු කීපය තුළ විශේෂයෙන්ම කෝටාභය රාජපක්ෂ මැතිතුමා වගේ මැතිතුමන්ලට මේ වගේ ප්‍රතිපත්ති ගරුක ජාතික ප්‍රශ්නය පිළිබඳව නිවැරදි චින්තනයක් තියෙන ආදරණීය නායකයන්ගේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන යුගයක්. ඒ නිසා එවැනි අවස්ථාවක අපිට මං වගේ උදවියට විශේෂයෙන්ම එතුමාගේ වියෝවීම බලවත්සේ දැනෙනවා. මගේ මව ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමේ බදුල්ල දිසා සභාවේ දිසා ලේකම්වරිය හැටියට 1980 වැඩවර්ජනට එකතු වෙනකොට මම එතුමා දැනගෙන හිටියේ නෑ. නමුත් මගේ මව ජෝර්ජ් රත්නායක මැතිතුමා වගේ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමේ ඒ ප්‍රධාන පෙළ නිලයන් දරපු අයත් එක්ක මැතිතුමාත් සමග ඒ ගුරු සංගම් ව්‍යාපාරය තුළ එකතු වෙලා හිටියා. මගේ මමත් 80 වැඩවර්ජනය කරලා තමන්ගේ රැකියාව හිම කරගත්ත කෙනෙක්. මගේ පියත් එක්ක රජීර මැතිතුමා විතරක් නෙමෙයි ඩියු ගුණසේකර මැතිතුමාලා ඉන්දික ගුණවර්ධන මැතිතුමාලා බොහොම ළඟින් ආශ්‍රය කරපු උදවිය. 88 මම පළාත් සභාවට තරඟ කරන්න මහජන පක්ෂයෙන් තරඟ කරත් ඩියු ගුණසේකර මැතිතුමා තමයි බදුල්ලට ගිහිල්ලා මගේ පියාගෙන් අවසරය ගන්න මාව දේශපාලනට ගෙන එන්නේ තිබුණු මහා භීෂණකාරී තත්ත්වයේ මත. ඒ නිසා ඩියු ගුණසේකර මැතිතුමාගේ තව දැක්කම සුවිශේෂී ගුණයක් තමයි වර්තමාන දේශපාලන මනාප ඡන්ද ක්‍රමය තුළ සංධානගත දේශපාලනයක් තියෙන නිසා ප්‍රධාන දේශපාලන පක්ෂයත් එක්ක තරඟ කරන කුඩා පක්ෂවලට මනාප ගන්න ලේසි නෑ. මාතර වගේ දිස්ත්‍රික්කයක් ගත්තත් වෙන හෝ දිස්ත්‍රික්කයක් ගත්තත් ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ඒකත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් කුඩා පක්ෂවලට දේශපාලනය කිරීමේදී අර මහා පක්ෂයේ උදවිය මනාප ඡන්ද ක්‍රමේදී ආයා ඒ පක්ෂයේ කියලා ඒ තමන්ගේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ මනාප ඒ පක්ෂයට යන්නේ අඩු කරන්න මනාප ඡන්ද ක්‍රමයේ තුල ස්වභාවයෙන්ම මතුවෙන මනාප ඝට්ටනය තුල උත්සාහ කිරීම කරනවා. නමුත් චාන්සිලි ගද්දිර මැතිතුමා ඒ මහා මනාප යුද්ධය තුලත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමෙන් ඒ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමෙන් 94 ඉඳලා අවුරුදු දෙකක් ගහමාර්ග වගේ කුඩා කාලයක් අතාරියම දිගින් දිගටම අර මහා පක්ෂයත් හැප්පෙමින් ජනතාවගේ හිතදාගත්ත කෙනෙක්. ඒ නිසා එතුමාගේ ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලනයට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා විශ්වාස කරපු නිසා එහෙම වුණේ කියලා මම කල්පනා කරන්නේ. එතුමා බන්ධනාගාර සහ පුණ්‍යතම නැමැතිවරයා හැටියට කරපු සුවිශේෂී කාර්යභාරය තුළ බය නැතුව බයනතු අපිට කියන්න පුළුවන් ලංකාවේ මෑත ඉතිහාසයේ සැබවින්ම මනුෂ්‍යයා පුනරුත්ථාපනය කරපු ඇමතිවරයා කවුද කියලා කිව්වොත් ඒ චන්දසිරි ගදදීරම තමයි. සැබවින්ම බන්ධනාගාරයේ ගන්ධනාගාර ගත වෙන මිනිස්සු සියලු දෙනා මනුෂ්‍යයෝ කියලා තාප්පෙලියන් විතරක් නෙමෙයි බෝඩ් එක ගන්න විතරක් නෙමෙයි සැබවින්ම මනුෂ්‍යයෝ කියලා හිතාගෙන යම්කිසි වැඩපිළිවෙලක් ගොනු කරපු එකම ඇමතිවරයා තන්සිරි ගද්දීරම තමයි වෙනින් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ ගරු කථානායකතුමනි තන්සිරි ගද්දීර මැතිතුමාගේ ඒ දේශපාලන දර්ශනය තුළ සහ එතුමාගේ පෞද්ගලික ජීවිතයේ තිබුණු සරල බව එතුමාගේ පෞද්ගලික ජීවිතයේ තිබුණු ඒ නිහතමානී භාවය ඒ චාම් බව අපි කාගේ හිත් දිනාගෙන සමත් වුණා කියන කාරණය අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා මේ වෙලාවේ එතුමාගේ ආදරණීය බිරිඳට එතුමාගේ දුවරුන් දෙදෙනාට මගේ ශෝකයත් ඒකේ බදුල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ප්‍රගතිශීලී ජනතාවගේ ශෝකයත් බදුල දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ දිසා සභාවේ ශෝකයත් පළ කරමින් විශේෂයෙන්ම එතුමාගේ දේශපාලන දිවිය තුළ එතුමා බොහොම කිට්ටුවෙන් සමහර අවස්ථාවලදී මගේ පියා ආශ්‍රය කරන යෙදුණා. ඒ නිසා මගේ පියා මාෂල් පෙරරා මැතිතුමාගේ ශෝකයත් එතුමාගේ පක්ෂය තුළ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමේ ක්‍රියාකාරී ක්‍රියාකාරී වෙච්ච මගේ මවගේ ශෝකයත් ඒ පවුලේ උදවියට පිරිනමමින් මං එතුමාට මේ වෙලාවේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී. තුමා ගරු ශ්‍රේණි විජේ වික්‍රම මැතිණිය.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන ඉතා වැදගත් නායකෙක් ගජදිර ඇමැත්තුමා, අපේ හිටපු ඇමැත්තුමා මියගිය අවස්ථාවේ එතුමන් පිළිබඳ කතා කරන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගජදිර ඇමැත්තුමා අපිට මට හමු වෙන්නේ 2010 අවුරුද්දේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණට පස්සේ තමයි. විශේෂයෙන් ගිය අපේ ආණ්ඩුවේ හිටිය බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍යවරයා වශයෙන්, ඒ වගේම වාමාංශික පක්ෂයක නියෝජනය කරපු නායකයෙක් හැටියට, ජනතා නියෝජිතයෙක් හැටියට අපිට, මමත් වාමාංශික පක්ෂයක් නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ආවේ, අපිට විශේෂයෙන්ම මේ වාමාංශික නායකීන්ගේ ඇසුර, ඒ අයගේ අදහස්, ඒ අය රටේ ප්‍රශ්න ගැන, සමාජය ගැන දකිනේ ක්‍රමය, වැඩපිළිවෙල, විශේෂයෙන්ම වැඩි වැඩියෙන් ඒ අයගෙන් දැනගන්න, ඒ වාමාංශික පක්ෂවල ඒ එකතුවත් එක්ක හොඳ දැක්මක් රට ජාතිය වෙනුවෙන් ඇත්තටම ඇති කරගන්නටත් නවක මන්ත්‍රීවරයෙක් හැටියට අපිටත් අවස්ථාවක් ලැබුණා. ඉතින් විශේෂයෙන් මේ සභාවේ චනසිරි ගජදීර අපේ හිටපු අමාත්‍යතුමන් ගැන බොහෝ අදහස් ප්‍රකාශ කරා. ඒ සියලු අදහස් මමත් සනාථ කරමින්, විශේෂයෙන්ම එතුමාට එතුමාගේ පවුලේ දියණිවරුන් 3 දෙනා, ඒ වගේ මම ගොඩක් සතුටු වුණු අවස්ථාවක් තමයි. අපි වේදනාවෙන් ශෝකයෙන් එතුමාගේ මළගෙදරට ගියත් හොඳට ඉගෙන ගත්ත දූලා 3 දෙනෙක් හදපු තාත්තා කෙනෙක් නේද කියලා අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වුණා. ඒ මළගෙදරට ගිය වෙලාවේ ඇත්තටම මම අවංකව ගොඩක් සතුටු වුණා. හොඳට උගන්නලා දරුවන්ට ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් තියෙක් හැටියට ඒ චනසිරි ගජදීර අපේ හිටපු අමාත්‍යතුමන් දේශපාලන නායකයෙක් විතරක් නෙමෙයි, පියාගේ වගකීමත් ඉතා හොඳින් ඉෂ්ට කරලා තියෙන කෙනෙක් හැටියට අපි හඳුනාගත්තා. එතුමට විශේෂයෙන්ම ඒ පවුලේ සියලු දෙනාට ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ඔබ සුත්‍යගාරු මන්ත්‍රීවරුන් තව අමතර ඉන්නවද කතා කිරීමට බලාපොරොත්තුව? එමලතන් ගරු මන්ත්‍රීවරණි, පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු චන්දසිරි ගජ්ජිර මැතිතුමාගේ අභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් මමද ඒ සමග එකතු වීමට කැමැත්තෙමි. රැස්වීමට අදාළ නිලවාර්තාවේ පිටපතක් ශෝකයට පත් පවුලේ ඇවිත්‍යාන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මම නියෝග කරමි. ඒ අතරම මං සඳහන් කරන්න කැමති, එතුමා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එතුමා සමග ඉතාමත්ම සුහදව කිට්ටුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව වැඩි කිරීමේ අවස්ථාව ලැබුණා. එතුමා තුළින් දැක්කා මම ඉතාම දුර්ලභ ගුණ ඇති දේශපාලනයේ වැදගත් මහත්මයෙක්. මම එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සභාව කල් තැබීම
දරු කථානායකතුමනි, සභාව ඔක්තෝබර් 8 වෙනි දින පස්වරු 1 දක්වා කල් තැබී යෝජනා කරනවා.
කල්තැබීමේ යෝජනාව ගරු ශ්‍රීහාන් සේමසිංහ මන්ත්‍රීතුමා
ඉදිරිපත් කරන කොට මත
නිය මූලාසන පැමිණ ඇත.
ගරු මන්ත්‍රීතුමා කතා කර.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම මේ කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව සතුටු වෙනවා. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වනාලීන් ගම්වැදීම හේතුවෙන් මිනිස් ජීවිතවලට වගේම දේපළ හා වගාවන්ටද දැඩි හානියක් සිදු වී ඇති අතර මෙම අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මැදිහත් වන ලෙස පසුගිය වසර හතරහමාරක කාලය තුළදී කොතරම් ආණ්ඩුවට බලපෑම් කළද එය බීරි අලින්ට වීනා වාදනය කලාක් වැනි ක්‍රියාවක් නිසා ඇති විශාල නිසා අතිවිශාල ගම්වැසියන් පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇති බැවින් දැන්වත් ඇස්සර මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට යහපාලනය යයි කියා ගන්නා වර්තමාන ආණ්ඩුවට මෙම යෝජනාව මගින් ගරු සභාවට දැනුම් දෙමි. දරුවන් උදේවරුවේ පාසල් යන වේලාවන් දහවල් දෙකට පමණ සිට හවස් වනතුරුත් වනාලීන් ගම්වැදීම හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ගම්මාන බොහොමයක ජනතාවට එදිනෙදා ජනජීවිතය ගත කිරීමට සිදු වී ඇත්තේ දැඩි මරණ බියකිනි. කොයි වේලේ වනාලීන්ගේ ප්‍රහාරවලට කුමන අවස්ථාවකදී තමුන්ට මුහුණ දීමට සිදුවෙතැයි ඔවුන් මුළු දවස පුරා දැඩි භීතියකින් ජීවත් වීම මේ වන විට ඉතා බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. දැනට වාර්තා වන පරිදි 2015 සිට මේ දක්වා අලි මිනිස් ගැටීම හේතුවෙන් අපට අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 421ක් වන අතර මරණයට පත් වූ අලින් සංඛ්‍යාව 1343ක්ද බව කනගාටුවෙන් නුවද සඳහන් කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලයේ, අම්පාර, මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගම්මාන රැසකට පැන නැගී ඇති මෙම වන අලි තර්ජනය හේතුවෙන් මිනිස් ජීවිත වාගේම එම ප්‍රදේශවල වගා හානි වීම දැඩි අවධානමක්ද මතුවී තිබේ. ඊට අමතරව ගම්වදින වනාලීන්ගේ ප්‍රහාරවලට ලක්වීම නිසා කිරිහරක්ද සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත්වීමෙන් කිරිගොවීන්ගේ ආර්ථිකයටද මරුපහරක් එල්ල වී ඇත. ඉහත පසුබිම මත අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පහත් සඳහන් කරුණු පිළිබඳව මෙම ගරු සභාවේ දැඩි අවධානය යොමු කරනු කැමැත්තෙමි. විදුලි වැටවල් අලුතින් සවිකර පරණ වැටවල් නිසි පරිදි නඩත්තු කිරීම, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා දීම, විදුලි වැට ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදා ගැනීම හා අදාළ අංශ වෙත දැඩි අවධානය යොමුකොට මෙම අලි මිනිස් ගැටුම විසඳන ලෙසට මෙම යෝජනාව මගින් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම ගරු ඇමතුමත් මේ සභාවේ ඉන්න අවස්ථාවේ අපිට පේන්න තියෙනවා ගරු ඇමතුමනි, මේ වනාලීන් ගම්වැදීම හරහා අපේ ප්‍රදේශයන්වල ජනතාවගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. එක පැත්තකින් ඔවුන්ගේ සමාජීය ගැටලුව, ඒ තමන්ගේ පවුලේ සමාජිකයෙක් ප්‍රහාරයක වල්ලලි ප්‍රහාරයකින් ඝාතනයට පත්වීම හරහා ඇතිවන සමාජීය ගැටලුව, ඊළඟට අනිත් පැත්තෙන් තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න බැරුව ඒ සිදුවන වගාහානි, අනික් කාරණාව මෑතක සිට අපිට පේන තියෙන කාරණාවක් තමයි මේ වනාලීන් ගම්වැදිලා තවදුරටත් ඒ ගම්වාසීන්ගේ ආර්ථිකය බිඳවැටෙනවා. දැන් මොකද කිරිහරක් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට වනාලි ප්‍රහාරයන්ගෙන් මරණයට පත් වෙලා තියෙනවා. එතකොට මේ සමාජීය හා ආර්ථික ගැටලුවට යම් ආකාරයක විසඳුමක් ලබා දීමට අපි විශ්වාස කරනවා රජයේ මැදිහත් වීමක් ඉතාම වැදගත් වෙනවා. ජනතාව තුළ මේ සම්බන්ධයෙන් මැසිවිලි ගණනාවක් තියෙනවා. එක පැත්තකින්
ජනතාව චෝදනා කරනවා එක් එක් ප්‍රදේශයන් වල ඉන්න කලහකාරීන් අලින් තවත් වෙනත් ප්‍රදේශවලට ගෙනල්ලා රාත්‍රී කාලයේ දමා යන ආකාරය. ඊළඟට අපිට පේන්න තියෙන තවත් කාරණාවක් තමයි මේ සවි කරලා තියෙන විදුලි වැට නිසි පරිදි නඩත්තුවක් සිදු නොවීම. අපි දන්නවා වනජීවී නිලධාරීන් ඉතාම අවම පහසුකම් යටතේ තමයි ඔවුන් කටයුතු කරන්නේ. අනික් පැත්තෙන් අපි දකිනවා ඒ ගම්වල අපේ ප්‍රදේශයන්වල ගම්වල ඉන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි කැපවීමකින් මේ ගම් ආරක්ෂා කරන්න ඔවුන්ගේ සේවාව ලබා දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා එක පැත්තකින් මේ විදුලි වැට නඩත්තු කිරීමටත් ඒ වගේම මේ ගම්වැසියන්ගේ ආරක්ෂාව සඳහාත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ඔවුන්ගේ සේවාව ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. වගේම මේ වන තුරු ඔවුන් ලබා දෙන සේවාව සම්බන්ධයෙන් අගය කිරීමක් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මම මේ සංඛ්‍යාලේඛන කිහිපයක් අරගත්තා. විශේෂයෙන්ම 2018 වර්ෂයේ දිහා බැලුවොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි වැට ඉදිකිරීම සඳහා වැය කරලා තියෙන ඇස්තමේන්තු කරලා තියෙනවා රුපියල් මිලියන 300ක්. ඊළඟට වියදම් කරලා තියෙන්නේ ඒකෙන් රුපියල් මිලියන 141.5යි. ඒ කියන්නේ ඒ ප්‍රගතිය වියදම් කරලා තියෙන්නේ 147ක ප්‍රමාණයක් පමණයි. එහෙනම් මම හිතනවා මීට වඩා මේ අවධානය මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඔබතුමාලා යොමු කරොත් හොඳයි. මොකද මේක ගම්වල දැවෙන ගැටලුවක්, බරපතල ගැටලුවක්. දැන් විශේෂයෙන්ම එවකට මායිම් ගම්මාන හැටියට හඳුන්වපු ගම්වාසීන් අද ප්‍රකාශ කරන්නේ එදා LTT ත්‍රස්තවාදයට වඩා දැඩි තර්ජනයකට සහ මරණ බියෙන් ඔවුන් ජීවත් වෙන බව. එයින්ද අපි විශේෂයෙන්ම ඔබතුමාට ඉල්ලන්නේ මේ වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න. ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. ඔවුන්ට ආරක්ෂා සහිතව ඒ මෙහෙයුම් කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ වගේම තමයි මේ බස්නාහිර පළාතේ සේවය කරන ප්‍රමාණයත් බස්නාහිර පිටපළාත්වලින් විශේෂයෙන්ම මේ වනාලි තර්ජිත ගම්මානවල සේවය කරන සංඛ්‍යාව අතරෙත් ඒ සංඛ්‍යාව බලන්න. තමුන්නාන්සේලාගේ සේවයේ ඉන්න සංඛ්‍යාව දිහා බලලා බස්නාහිර පළාතට සාපේක්ෂව අනික් පළාත්වල සේවා කරන ඒ නිලධාරීන්ට ඒ ප්‍රදේශයන් වලට ඒ අවශ්‍ය කටයුතු සේවාවන් සැපීමට අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද බස්නාහිර පළාත තුල එතරම් කොහෙත්ම අපි දකින්නේ නැහැ වනාලි තර්ජනයක් තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ විදුලි වැට ඉදිකිරීමේදී සමහර ප්‍රදේශයන් වල අපි දකිනවා ඒ ගමේ ජීවිකාව බවට පත් කරගත්ත වැවේ අයිතිය ගම්වාසීන්ට අහිමි කරලා තියෙනවා. සමහර ගම්මාන දිහා බැලුවාම ගම තියෙනවා, වේ වැව තියෙනවා, හැබැයි වැව ගමට භාවිතා කරන්න බෑ. ඔවුන්ගේ ආර්ථිකයට ශක්තිමත් කරගන්න වැව පාවිච්චි කරන්න බෑ. ඔවුන්ට නාගන්න යන්න වැව පාවිච්චි කරන්න බෑ. ඉතින් මම හිතනවා මේ පිළිබඳ නැවතත් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම හේන් තියෙන ප්‍රදේශයන් වල ඒ ගම්වාසීන්ගේ මැසිවිලි තියෙනවා. ඔවුන්ට වගා කිරීමට නොහැකි ආකාරයට මේ විදුලි වැට ඉදිකිරීම සිදු වෙලා තියෙනවා කියන කාරණාව. ඒ හින්දා මම හිතනවා අද අපේ රටේ විශේෂයෙන්ම ග්‍රාමීය පළාත්වල දැවෙන ප්‍රශ්නයක් බවට මේ වනාලි තර්ජනය ඇති වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මම මේ වැවක උදාහරණයක් හැටියට තමුන්නාසිකේ අවධානය යොමු කරන්නේ. දැන් විල්පත්තු ප්‍රදේශයේ ගත්තොත් මේ වර්ෂ 3ක කාලයක් තුල මේ වැව් භාවිතා කරන්න බෑ. මම දන්නේ නැහැ ඊට අමතර ඒ ඒ ඒ ඒ කාරණාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ අදහස මොකක්ද කියන කාරණාව. හැබැයි ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට ඒ ප්‍රදේශයන්වල, විශේෂයෙන්ම ගොවිතැන් කරන ප්‍රදේශයන්වල ජනතාව මේ වෙනකොට පත් වෙමින් පවතිනවා. ඒ හින්දා අපි හවස් වරුව දිහා බැලුවොත් 2-3 වෙද්දී දෙමව්පිය පුදුම බයෙන් ජීවත් වෙනවා. වල්ලලි ඇවිල්ලා ඉස්කෝලේ පිටණියයි ගමේ ප්‍රධාන පාරේ හැමතැනම ආක්‍රමණය කරලා තියෙනවා. එයින්ද මේ සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් ක්ෂණිකව යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට වර්ෂයක කාලයක් දිහා බැලුවොත් එහෙම 2018 අවුරුද්ද බැලුවොත් එහෙම මිනිස් ජීවිත 95ක් අහිමි වෙලා තියෙනවා. 2017 අවුරුද්දේ 87ක් අහිමි වෙලා තියෙනවා. 2016 අවුරුද්දේ මිනිස් ජීවිත 88ක් අහිමි වෙලා තියෙනවා. ඉතින් එයින්ද මේ මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන්න සහ බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහා ඔවුන්ට සහයෝගයක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මම හිතනවා ඔබතුමාලා මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. මොකද එහෙම නොවුනොත් වෙන්නේ විශේෂයෙන්ම නියගයක් මේ රටේම පැවතුන ගොවි දංගන ප්‍රදේශවල දැඩි නියගයක් තිබ්බා. ඒ නියගයක් තියෙන අතරතුර මෙවැනි තත්වයක් නිර්මාණය වුණාම මං හිතන්නේ ජනතාව දැඩි අසීරුතාවකට පත් වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. අපේ ප්‍රදේශයන්වල මේ පහුගිය වර්ෂ කිහිපයක කාලය තුල වගා ආරක්ෂක ගිනියාවි ලබා දීම සිදු කරේ නැහැ. වගාවන් සිදු කරපු ප්‍රදේශයන් බිම් ප්‍රමාණය අඩු වුණාට ඒ වගා කරපු ප්‍රදේශයේ බිම් ප්‍රමාණය ආරක්ෂා කරන්න අවශ්‍ය ගිනියාවි ප්‍රමාණය ඒ කන්නේට ලබා දුන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ රජය ඇයි එවැනි තීන්දුවක් ගත්තේ කියලා. ඊළඟට මේ අලි වෙඩි ලබා දීම සම්බන්ධයෙන් ඒක ප්‍රමාණවත් නැහැ කියලා ගම්බැසියන්ගේ චෝදනා මැසිවිලි තියෙනවා. එහින්ද එකපැත්තකින් තමුන්නාන්සලා පොලිසිය මැදිහත් කරගෙන සැබවින්ම මේ වගා කටයුතු කරන ගොවීන්ට තමන්ගේ වගාව ආරක්ෂා කිරීම සඳහා ඒ කන්නේ අවසාන වන තෙක් විශේෂයෙන්ම මේ ගිනියාවි ලබා දීම සඳහා අවධානය යොමු කරන්නේ. ඒක පොලිසිය මැදිහත් වීම සිදු වෙනවා. ඊළඟට දිසාපති කාර්යාලය මැදිහත් වීම සිදු වෙනවා. එහින්ද නීත්‍යානුකූලව මේ ලබා දෙන ගිනියාවි ලබා දෙන්න කටයුතු කරන්න ගරු ඇමතුමනි. මොකද කෘෂිකාර්මික ප්‍රදේශයන්වල ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා ඔවුන් මේ ගැන මැසිවිලි නගමින් ඉන්නවා. එහින්ද මේ අලි තර්ජනය දැන් එක පැත්තකින් ඔබතුමාලගේ ආණ්ඩුව ඇතුළෙත් දැන් අර්බුද නිර්මාණය වෙලා තියෙනවානේ. පක්ෂය ඇතුළෙත් අලින්ගේ අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ අලි ඒ අර්බුදය නිර්මාණය වෙලා අලි අලි ගහ ගන්න අවස්ථාවක ගම්මාන වලට ගියාම අලි මිනිස් ජීවිත වලට තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. එහින්ද ගරු ඇමතුමනි මේ ගැන ඔබේ කඩිනම් අවධානය යොමු කරන්න. ඔබතුමාට මම දන්නවා තව අවධානය යොමු කරන්න තියෙන්නේ දවස් 57ක කාලයක් විතරයි. ඔබතුමා ඔය අමාත්‍ය ධූරේ රැඳී ඉන්න ඔබතුමාට වරම මේ රටේ ජනතාව ලබා දෙන්නේ තව දවස් 57ක කාලයකට පමණයි. එහෙනම් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ දැන් අපි දකිනවා තන තන උද්ඝෝෂණ තියෙනවා. ඒ වල්ලලි ප්‍රහාරයන් වලට ලක් වෙන ජනතාව, ඒ තමන්ගේ ඥාතිය, තමන්ගේ සහෝදරයා, තමන්ගේ මව පියා දරුවා, ඒ මෘතදේහ මහපාරට ගෙනල්ලා උද්ඝෝෂණය කළ තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීම, විරෝධතාවය ප්‍රකාශ කිරීම සිදු කරනවා. ඉතින් ජනතාවගේ පැත්තෙන් මං හිතනවා ඒක අපිට අසාධාරණයක් දකින්න බෑ. උන්ගේ වේදනාව තමයි උන් පිට කරන්නේ. ඊළඟට මේ සිදුවන අලි මංකඩවල් වල සිදුවන ඉදිකිරි දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස ව්‍යාපෘති යටතේත් ජනතාව චෝදනා කරනෝ අලි මංකඩවල් වල සහ විශේෂයෙන්ම හේන් ඉඩම් වල ඉවක් බවක් නැතුව දේශපාලන අවශ්‍යතාවය මත මේ ඉඩම් කට්ටි බෙදා දීලා මේ වන අලි තර්ජනය තවදුරටත් වැඩි කරලා තියෙනවා. මිනිස් ජීවිත වලට සිදුවන තර්ජනය තවදුරටත් වැඩි කරලා තියෙනවා. ඉතින් එවැනි දේශපාලනික තීන්දුව ගද්දී ඒවා පරිසරයටත් ගැලපෙන ආකාරයට ජනතාවට හානියක් නොවන ආකාරයට ගැනීම වඩා සුදුසුයි කියලා අපි මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේම කරු ඇමතුමනි මේ නීතිය ක්‍රියාත්මක කිරීම ඇති. නීතිය ක්‍රියාත්මක වීමේදී ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අවශ්‍ය ස්වාධීනත්ව සහයෝගය රජය හරහා ලැබෙනවාද කියන කාරණාව ගැන අපි සතුටු වෙන්නේ නැහැ. මොකද අපිට නිතරම හිතන කාරණාව තමයි මේ නීතිමය කටයුතු කරන්න යද්දී අපි දකිනවා දිගින් දිගටම දේශපාලන බලපෑම් රාජ්‍ය නිලධාරීන්ට ඇති වෙනවා. රාජ්‍ය නිලධාරියාට ඒ තමන්ට භාරව ඉන්න කොට්ටාසය තුළ නිසියාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඒකට හැම අතින්ම දේශපාලනය මැදිහත් වෙලා රජය නියෝජනය කරන මැති අමතිවරුන්ගේ දැඩි දේශපාලනික ග්‍රහණයට හසු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. මොකද රාජ්‍ය නිලධාරියාට ස්වාධීනව තමන්ගේ රාජකාරිය ඉටු කළ යුතුයි. එහෙම වුණොත් විතරයි රටේ මහජනතාවට වඩා හොඳ රාජ්‍ය සේවක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් ඒ වගේම ඒ නීතිය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් අපිට තවත් ප්‍රශ්නයක් අද උදේ වෙද්දි පැනනගිලා තිබ්බා. අද සමාජ ජාලා බැලුවහම, ඒ වෙබ් අඩවි බැලුවහම සමාජ ජාලා සම්පූර්ණයෙන්ම ආවරණය කරන එක කාරණාවක් තියෙනවා. ඒක තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය දිල්ලුක්ෂි ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ ඒ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන්. එය අද මේ වෙනකොට මුළු අන්තර්ජාලයේම ආවරණය වෙලා තියෙනවා. ඒ දුරකථනයේ සංවාදයේ දිහා ඇහුම්කන් දුන්නහම අපිට පුදුම බයක් ඇති වෙනවා මේ රජයේ ක්‍රියාකලාපය තුළ. අවසානයේ ඒ දුරකථන සංවාදයේ අපිට ඇහෙන කාරණාව තමයි I know how to break the law and make the law. මේක කවදාවත් රජයක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එතුමිය ඒ දුරකථන සංවාදයක නියැලෙනවා. ඒ සිද්ධියේදී එතුමිය පැහැදිලිවම කියනවා. ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ නඩු පැවරීම සිදු වෙන්නේ දේශපාලනික අවශ්‍යතාවය මත කියලා. දේශපාලනික අවශ්‍යතාවය මත තමයි මේ නඩු පැවරීම සිදු වෙලා තියෙන්නේ. එතුමිය හිතට එකගව නඩු පැවරීමක් සිදු කළේ නැහැ කියලා. ඒ වගේම එතුමිය එතන සඳහන් කරනවා කිසිම හේතුවක් මත ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් කිරීමේ අදහසක් තිබ්බේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට විරුද්ධව නඩු පැවරීම සඳහා දේශපාලනික බලපෑමක් දැඩිසේ තිබ්බා. ඒ හින්දා ඒ කාරණාව සිදු කරන්න වුණා කියලා. ඒ හින්දා අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තුව තුළ වහාම මේ හඩපටේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මේ හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා වහාම හෙළිදරව්වක් කරන්න මේ විදිහට දේශපාලන බලපෑම් මත මේ ආකාරයේ නඩු කීයක් මේ වෙනකොට පවර්ලා තියෙනවද? කී වතාවක් අධිකරණයට අපහාස කරන්න අවශ්‍ය පදනම රජය නිර්මාණය කරලා තියෙනවද? ඒ හින්දා දැන් අපි දකිනවා එක පැත්තකින් මේ නඩු කටයුතු සම්බන්ධයෙන් මේ දුරකථන සංවාදය සිදු වෙද්දී අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වම එතුමා සම්බන්ධයෙන් අධිකරණමය තීරණ ගන්න කටයුතු කරන්න ආණ්ඩුව යොහුසුලුව කටයුතු කරා. ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ නිවසේ ඉන්න කාලයට වඩා ගත කරන්න සිදු වුණේ උසාවිවල, එහෙම නැත්නම් කොමිෂන් වල, එහෙම නැත්නම් ප්‍රකාශ සටහන් කිරීම වල. එයින්ද අපිට පේන්න තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනික වශයෙන් දඩයන් කිරීමට මේ ආණ්ඩුව සරසලා තියෙනවා. එහින්ද විශේෂයෙන්ම එක පැත්තකින් මේ වල්ලලි තර්ජනය ගම්මාන වලට තියෙද්දි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අලිය ලකුණෙන් මේ පාර්ලිමේන්තුව සහ රජය නියෝජනය කරන මැති අමතිවරුන්ගේ තර්ජනයක් සමස්ත ප්‍රවේශයන්ට ඇවිල්ලා තියෙනවා. එහින්ද එක පැත්තකින් ආණ්ඩුව මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. ඒ ප්‍රශ්න උසුළු විසුළු වලට බලපාලා තියෙනවා. දැන් අපි දකිනවා අද 11 වෙනි දිනේටත් අරාබාධිත රණවිරුව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට මහා දවන්ත උපවාසයක ඉඳලා ඉන්නවා. ඒ අහිංසක රණවිරුව අවුරුදු 30ක් මේ රටේ යුද්ධයෙන් මේ රට බේරගන්න කටයුතු කරපු රණවිරුව ඔවුන්ගේ අත්පා ඇස් නැතුව අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහා උද්ඝෝෂණයක නෙලලා ඉන්නවා. ඒ බිරින්දෑවරුන් දරුවන්නේ උද්ඝෝෂණයට සහයෝගය ලබා දෙනවා. මේ වෙනකන් ආණ්ඩුවේ කිසිම මැති අමති කෙනෙක් ඒ අවස්ථාවට ගිහිල්ලා නැහැ. ආණ්ඩුව ඒ වෙනකොට මොකද කරේ? ආණ්ඩුව ඔවුන්ට ඉල්ලීම් ඔවුන්ගේ උද්ඝෝෂණ සිදු කරද්දී ඒ උද්ඝෝෂණය తాවකාලිකව නවත්තන්න ඒව පොරොන්දු ලබා දීමකට පමණක් සීමා කරලා තියෙනවා. හැබැයි අමතුමනි දැන් බලන්න කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියලා. ආණ්ඩුව මොකද ඒ වෙනුවෙන් කරේ? රජය ගිහිල්ලා ඒ වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා තහනම් නියෝග අරගෙන තියෙනවා. එතකොට මේ කතා කරන්න ඕන බලධාරීන් ඉන්න කිසිම දනකට මේ ආබාධිත රණවිරුවන්ට යන්න බෑ. ඒ නිසි බලධාරීන් කිසිම කෙනෙක් මේ ආබාධිත රණවිරුවන් ළඟට එන්නේ නැහැ. හැබැයි ඔබතුමාලට අවශ්‍ය නම් ඔබතුමාලට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අපි දැක්කා ඊයේ වෙද්දී අසම්මත විදිහට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඇවිල්ලා ජනාධිපතිවරණය කල් දාන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. ජනාධිපතිවරණය නොපවත්වා පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගන්න පුළුවන්ද කියලා බලනවා. හැබැයි ඔබතුමාලගේ කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඇතුලේ ඔබතුමාලගේ කණ්ඩායමකට බලලෝභීත්වය කොහොම හරි බලය ලබා ගන්නවා කියන පදනම උඩ එක කණ්ඩායමකට පුළුවන් වුණා ඒ 20 වෙනි සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට විරුද්ධ වෙන්න. මේ පාර්ලිමේන්තුවට ඒක ගෙනාව නම් කිසිසේත්ම අපි තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන් මේක පරාජය කරනවා. හැබැයි මම කියන්නේ මේ 20 වෙනි සංශෝධනයට විරුද්ධ වෙන්න පුළුවන් වෙච්ච මේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම් වලට කරුණා කරලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට යන්න. මංගල සමරවීර අමාත්‍යතුමාට ඒ සම්බන්ධයෙන් හැඟීමක් යක්කුමක් නැතුව ඇති. ගිහිල්ලා බලන්න ඕන විදිහ දුක. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ කොතෙක් දුර සාධාරණද කියන කාරණාව බලන්න. ගිහිල්ලා විසඳුමක් දෙන්න. මොකද ඔවුන්ට තියෙන අධිකරණ තහනම තුල ඔවුන්ට තමුන්නාසලගේ රජයේ නියෝජිතයන් හමුණ ගැහෙන කිසිම ප්‍රදේශයකට එන්න විදිහක් නැහැ. ඉතින් මම මීට වඩා අදහස් දක්වීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ කියාගෙන ආවේ මේ සියලුම කාරණාවල මේ රජයේ අකාර්යක්ෂමතාවය තියෙනවා. මේ රජයේ අහුන්කම් දීමේ අඩුපාඩුව තියෙනවා. මේ රජයේ සානුකම්පිතව ජනතාවට අහුන්කම් දීමක් අපි දකින්නේ නැහැ. ජනතාව දිහා උපේක්ෂාවෙන් බලනවා අපි දකින්නේ නැහැ. තමන්ගේ බලධන්නාව සහ තමන්ගේ බලය කෙසේ හෝ රැක ගැනීම සඳහා පමණයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ හින්දා මම හිතනවා ජෝන් අමරතුංග මැතිතුමනි ඔබතුමා වැඩි අවධානයක් සංචාරක ව්‍යාපාරයටත් එවගේම ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයටත් ඔබතුමාගේ කාලයෙන් වැඩි කාලයක් යොමු කරනවා. ඒ ගැන අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම හිතනවා මේ ඇති වෙලා තියෙන තර්ජනය මේක ඇමතුමා මම ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ දිස්ත්‍රික්කවලට ඇවිල්ලා බලන්න ඇමතුමනි. ඒ කොයි තරම් දුරට දුක්ඛිත ජීවිතයක්ද ඒ දෙමව්පියෝ ගත කරන්නේ, ඒ පුරවැසියෝ ගත කරන්නේ. කොයි තරම් උන්ගේ ජීවිතය අවිනිශ්චිතද. තමන් දොර ඇරලා තමන්ගේ නිවසෙන් දොර ඇරලා වත්තෙන් එළිය ගෙදරින් එළියට එද්දී වත්තේ ඉන්න අලියා තමන් ඒ ගෘහමූලිකයට ගහලා මරනවා. ගෙදර දොර ඇරලා වත්තට බයිද්දී ගෘහමූලිකයට ගහලා මරනවා. ගහලා මරනවා. ඒ මල ගෙදරට එන කණ්ඩායමුත් ගහලා මරනවා. අඩුම ගානේ ගරු ඇමතුමනි මේ සත්‍ය තත්වය ඒ අවසන් බුහුමන් දැක්වීමටවත් නිදහසේ තමන්ගේ ඥාතීන්ට මිත්‍රයන්ට ගම්වාසීන්ට ඒ අවමංගල්‍ය උත්සවවලට සහභාගි වෙන්න බෑ. ඒ තරම් බියෙන් තමයි ජනතාව තමන්ගේ කාලය ගත කරන්නේ. මම නැවතත් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ ඔවුන් සරලව මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්නේ එල්ටීටී සංවිධානයේ ඒ කෘරිණ යුද්ධයේ කාලේ තිබිච්ච මරබියට වඩා වැඩි මරබියක් අද මේ වල්ලලි තර්ජනයේ හින්දා මේ ගම්මානවල ජනතාවට තියෙනවා. ඒ ගැන වහාම අවධානය යොමු කරලා කඩිනමින් පිළිතුරු ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉතාම ගෞරවයෙන් සිදු කරන්නේ.
බොහොම ස්තුතියි.